dibahas Subhanahu wa ta'ala. Nama ini masih Parmika. Dina alutela sati alutela masa alutela pasrawal alutela dasa pasrawal pasuela jiwita kramana kulova gevi gevi yana Every bando sepat kelama Adi kata Shanikava Tamangi Atme every bando Yam hegi mak adahasak pahalema Eva gemu marana anusmati aksidhaya විදර්ශනා ධූරයේ යෙදෙන කෙනෙකුට තමන්ට ලැබෙන සෑම මානසික ස්වභාවයක්ම තමන්ගේ විදර්ශනාවට උපකාරකයි. ලෝභයක් හිතුණා, තරහක් හිතුණා, ඒ වගේම කනස්සල්ලක් ඇති වුණා. ඒ කුමනාකාරයකින් දෙයක් සිද්ධ වුණත් ඒ හැම අවස්ථාවකම තමන්ගේ විදර්ශනාවට එකතු කරගන්න ඕනේ. දේශනාවට ආමුදුර පරක් වෙලා වඩින් නැතුව ඉන්නකොට මේ තකොට සිතෙහි තියෙන යම්කිසි ඒ බලාපොරොත්තුවක් තිබුණේ ඒ බලාපොරොත්තු ඒ වෙලාවට නෑ ප්‍රමාද වෙනවා. දැන් නිකන් නාලියන එහෙම නැත්නම් යම් කිසි මානසික ස්වභාවයක් හට ගන්න. සමහර අයට කේක විදිහේ කේක මානසික ස්වභාවයක් හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඒවා තුළ තියෙන ස්වභාවය තේරුම් ගන්න. එන්න තුනේ කුණු කොටක වුණත් ගඳ හොඳට එන්න නම් පොඩක් කුණු කොට අවශ්‍යයි. කෙනෙක්ගේ තියෙන හොඳ නරක හොඳටම බලා ගන්න ඕන නම් ටිකක් වෙන්න තරහ ගස්සන්න ඕන. කෙනෙක්ගේ තියෙන ගුණාගුණ බලා ගන්න නම් එයාට පොඩක් අලාභයක් හානියක් වෙන්න ඕන. කෙනෙක්ගේ ඉවසීම බලා ගන්න නම් එයාගේ ජීවිතේ මොද ප්‍රශ්න ඔව් ගැටලු වෙන්න ඕන නිකන් ඉන්න වෙලාවට ඔබ හොයාගන්න බැහැ. එද මේ ඇත්තන් ජීවිතේම බලන්න කිව්වොත් මම මේ ඇත්ත බලහන් එක නතර කරනවා. ඒ නිසා මම බලන්නේ ඔය ඇත්තන් ජීවිතේම කොයි වගේද කියලා. ඔය ඇත්තව ගෙවල් දරවල් වලදී මේක බලආගෙන. ඒකයි මම කියන්නේ තමන්ට සාමාන්‍යයෙන් හොඳ බිරිඳකට දොස් කියන බණින ගාන ස්වාමිපුරුෂයෙක් ලැබිලා ඉන්නවා නම් ඒක සසරේ පෙරදි පිරක් පෙර කළ පිනකට. ඒ ඔබට ඒ ස්වාමියා ඉවසීම කරුණාව දයාව මෛත්‍රිය විදර්ශනාව සියල්ල උගන්වනවා. හොඳට ආදරෙන් දයාවෙන් කරුණාවෙන් බලා ගන්න කෙනෙකුට වැඩිය හොඳයි. කවුද හොඳයි? ඕ නිතරම ගාන බණ දොස් කියන මුණ දැක්කම බැනගෙන එන කෙනෙක් ඉන්නවා නම් බොහොම හොඳයි. විදර්ශනා දුරේ යන කෙනෙක් ඒ වගේම මහත්යෙක් හැටියට ගෙදරට ගියපු වෙලාවෙ ඉඳලා කට කට ගාලා බලන ගෑනු කෙනෙක් ඉන්නවා නම් ඕන කෙනෙක් ඉන්නවා නම් ඒක පෙර කළ පිනකට. මොකද ඉක්මනට මහත්තර නිවන් දකින්න පුළුවන්. ඒ ඉවසීම, දයාව, කරුණා, මෛත්‍රිය මේ ඔක්කොම තියෙනවා. මේ පිළිතුරු ඉදන් පුළුවන් ආදුරු මේ පිළිලුවක් කරන්නේ. නෑ මේක පිළිතුරුනේ මේක ඇත්ත. මේව හුරු වෙනවා. ඒක අම්ම කෙනෙක් ධර්ම අවබෝධය කරගත්තා. ධර්ම අවබෝධය කියන්නේ මේ මාර්ගඵල නෙමෙයි ජීවිතයේ අවබෝධය. ඒකට ඵල නැහැ. මොකද මේ ඵල නැහැ. ධර්ම අවබෝධය කියන්නේ ජීවිත අවබෝධය. ජීවිත අවබෝධය කියන්නේ ජීවිතයේ සැනසීම මොකද්ද, දුක මොකද්ද කියන තේරුම් අරගෙන සැනසීමටපත් වෙනවා. ඒකට තමයි ධර්ම අවබෝධය කියන්නේ. මාර්ගඵල මේ වෙනකොට ඒක කෞතුකාගාරය තියෙන්නේ. ශ්‍රී ලංකා කෞතුකාගාරය බලන්න. ඒ අම්මා දරුවෝ 9ක් හදනවා. ඊට අවබෝධය ඇති කරගත්තාම වෙන්නේ අවුරුදු දරුවෝ 9ක් හදනවා. 9 කොල්ල එකයි කෙල්ලම 8යි. තාප පොඩි කාලෙක නැති වුණාට පස්සේ ගුරුතුමියා දරුවෝ 9 හැදුවා. එක දවසයි ගිහිල්ලා බණ කිව්වේ. එක දවසේ පැය 1යි විනාඩි 45ක් විතර බණ කිව්වේ අම්මට. ඒ අම්ම ජීවිත අවබෝධය කරගත්තා. ඒ විදර්ශනා භාවනා පොත ලියලා දෙන්නේ ඒ අම්මට කියපු බණ. බලලා තියෙනවද? මම අම්මට කිව්වා, අම්මට මේ එක දවසෙන් ධර්ම අවබෝධය කරගන්න හැකියාව ලැබුණේ වෙන කිසි හේතුවක් නිසා නෙවෙයි. මේ ගෑනු ළමයා 8ක් හදාපු නිසා. ඇයි මුන් 8 කොහේ යනවද කියලා 8 හොයාගන්න ඕනේ? දැන් බලන්නකො දෙන්නේ කියන මෙයාට ගියාම නැත්තම් ඔළුව මෙන්න 8ක් එහෙම ගියා. එකෙක් පන්තියේ, එකෙක් ඉස්කෝලේ, එකෙක් නාන්නේ ඒ වයින් වැඩෙනවා විසින්. දැන් බලන්න ගොඩාක් දුකට පීඩාවට පත් වෙච්ච අසරණ කාන්තාව. ඒවට ඒකට මුහුණ දීමත් එක්කම ධර්මයේ මුණ ගැහිච්ච ගම මොකද යාත් ගන්න ශක්තිය දිනන ඕනම කන්දක් නගින්න පුළුවන් හයිය දිනනවා. එයා ධර්මයට දැන් මම දිනනවා. අවශ්‍ය කරන වීර්ය දරා ගැනීම ඉවසීම යාතුල ඉබේම කොට දෙකලා තියෙනවා. පින්නතුනේ බරපතල වීරයක් අවශ්‍යයිනේ. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ මොන තරම් වීරය කළාද. මදුරේ කනව උගුල ගන්න බැරි නම් ඉන්ජෙක්ෂන් කට්ටක් වදිනකොට උගුල ගන්න බැරි නම් ඇඟ පොඩ්ඩක් පොළුව පොඩ්ඩක් අහද්දී උගුල ගන්න බැරි නම් බෝසතාණන් වහන්සේ නොසෙල්ලන ඉරියව්වකින් ආධ්‍යාත්මික ගවේෂණය කොහොම කළාද? කුරුමිනියෝ කාවෝ ඇඟේ කෑලි කඩාගෙන යන්නේ නැති. කඩින් ඇවිල්ලා වෙදින් නැති කන් නැති. නමුත් ඒව තකමින් හිටියනම් එහෙන් කුසගින් දැනෙන්නේ නැති. සීතල උෂ්ණ අප්‍රමාණ දැනෙන්නේ නැති. දරන්න පුළුවන් කම ලැබුණා. ඒ දැරීම පුරුදු වෙන්න ඕන, පුරුදු කරන්න ඕන. ඒක නැතුව පින්නතුන මේ වැඩේ කරන්න බෑ. බරෝසවන්න පුරුදු වෙච්ච නැති කෙනෙක් බරෝසවන තරගයට ගිහිල්ලා වැඩක් නෑ. දුවන්න පුරුදු වෙච්ච නැති කෙනෙක් දුවන තරගයකට ගිහිල්ලා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් එදිනෙදා දුවන්න හරි පුරුදු වෙච්ච කෙනෙක් තමයි දිනන්නේ. දැන් අපේ පැත්තේ අර බයිසිකල් දහවන තරගයකින් දින්න මේ තරුණේ, ඉතින් ඒ තරුණයාගේ පසුබිම බලනකොට එයා බොහොම දුර රස්සාවකට යනවා. හැමදාම මොකද යන්නේ? පාපැදී බයිසිකල්. බස් එකේ නෙවෙයි, වස්සේ බෝල් වෙලා ඉන්නේ. පාපැදී යන තමයි බෝල් වෙලා ඉන්නේ. එයා තරගයකට දැම්මා. මොකද උනේ? එයාට හොන්දට පුරුදු කාවැදී පුරුදුදලා මෙයා තමයි දින්නේ. එවනම් අපි ඉවසීම මොනම හරි පැත්තකින් දිනු කරලා තිබුණොත්, විදර්ශනාව මොනම කරතහදී පැත්තකින් දිනු කරලා තිබුණොත්, ප්‍රඥාව මොනම හරි පැත්තකින් දිනු කරලා තිබුණොත්, නිවන් මාර්ගට දාපු ශරණයෙන්ම එයා දිනනවා, එයා වින් කරනවා. දැන් තේරුණාද ඒක තාම? ඒ වගේ අය තමයි සංසාර පුරුදු. එහෙම නැත්නම් මේ භවයේදී පුරුදු හේතු කර්ම කොට වෙන තමයි කෙනෙක්ගේ යාමය මේ දේවල් ලැබෙන්නේ. මා දකින්න වෙනතුර මේ හැම දෙයකටම යම් කිසි ස්වභාවයක් තියෙනවා. මම ඒක බාර ගන්නවා. ඒක තමයි ඒකට වෙලා. ඒක තමයි ඒකේ ස්වභාවය කියන්නේ. දැන් ඔයත් ගමනක් යන්න ගිහිල්ලා ප්‍රමාද වුණොත් ඔයගොල්ලෝ සංවේගයටපත් වෙනවනේ. කියෝ වෙලාවට යන්න බැරුණා, යන්න හිටියේ 9ට, යන්න උනේ 10ට. මොකද්ද මේ කියලා හතර වටේට බලගෙන ගෙදර ඉන්න එකත් එක්ක ගත්තා. ඒක තමයි කලස්සල්ලටපත් වෙනවා. මාන මම හිතන්නේ මේ තමයි යෝග්‍ය වෙලාව. හරි, මොකක් හරි හේතුවකින් ඒ ගමන වෙන කියනවා. මේ වෙනගෙන වෙලාවක් තියෙනවා. මට මතකයි මම හාරස්පත්තේ ආවගේ ආදාන කටයුතු කලින් දවසේ ඔක්කොම ගිහිල්ලා කරලා ආවා. ඊට පහුවෙන්ද ආදාන කටයුතු මම මෙතන ඉඳපත් වෙලා යනකොට අතුරුගිරියේදී වාහනේ වෙනත් වාහනයක් ඇවිල්ලා හප්පල ඇක්සිඩන්ට් වුණා. එතකොට ඉතින් දැන් ගමන යන හම්බෙන්නේ. ඊට පස්සේ මම හිතේ මොකද? මේක හොඳට. මේක වෙන්න තියෙන දෙයක්. ඉතින් ඔබ අනවශ්‍ය ඇති. ඕනේ. ඒ නිසා මේ තීරණය මේක ස්වභාව ධර්මෙන් මේක දුන්නා. කියලා බලන්න. කනස්සල්ලක්. එතකොට අද දවසේ වුණා පොඩ්ඩක් ප්‍රමාද වෙලා පටන් ගත්තා කියන්නේ. මංගල පටන් ගන්නනේ. ඒක තමයි වෙලාව. ඒ වෙලාව සරින් නම්යට එන්න හැදුවා. පොංචි 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 බාධක ටිකක් හැදුණා. එතකොට මේක තමයි වෙලාව. ඊට පස්සේ ඇවිල්ලා මේ ස්ටිකර්ස් බලලා ඒවයි පොඩි පොඩි දෝෂනේ. ඒක තමයි වෙලාව. ඒ හැදිච්ච වෙලාව. එතකොට ඔයත් හිතන්න ඕන මොකක්ද? පොදේශනාව අහන්න ලැබිච්ච ඔව් මේක තමයි හොඳම වෙලා. ප්‍රමාද වෙන්නේ හොඳට. ඒක තමයි තමන්ගේ සුදුසුකම. ඒක තමයි තමන්ගේ යහපතට සිදු වෙනවා කියන එක. එනතුටින්ම දැනෙන රැඟ ජීවිතේ හැමදේම සිද්ධ වෙන්නේ යහපතට කියන. එහෙම හිතන්න පුරුදු වුණොත් ජීවිතේ හැමදාම සතුටින් ඉන්න පුළුවන්. දැන් අපි වෙන අපි බලාපොරොත්තු වෙන දේවල් නොවේද? යමෙක් කැමති වේද ඒ කැමති දේ නොලැබීම දුකයි. අටලෝ දහම එහෙමනේ කියවෙන්නේ නේ. එහෙමනම් ලැබෙන දේ තමයි තමන්ට සුදුසුම කියලා හිතන්න පුරුදු වුණා නම් මේ ප්‍රශ්නේ කරපා නෑ. ඒකට ගන්න බැරි නේද? මමත්වයේ අනේ ක්‍රමයෙන් ටික හිතන්න තේරුම් ගන්න ජීවිතේ පුරුදු වෙන්න. ජොබ් එකකින් අස්සලා ඒක මගේ හොදට වෙන්නේ නැති යහපතට වෙන්නේ. සමහරట్లాට මේ ජොබ් එකේ දිගට මෙහෙම ගියා නම් වෙන මොකකින් හරි මට මොකක් හරි නරකක් වෙන්න තියෙන්නේ. තේරෙන්නේ? ගමනක් යන දෙවන වැළකුණා. මගේ හොදට වෙන්න. හැබැයි එහෙම එන්න පුළුවන්කම තියෙන්නේ තමන්ට හොඳක් සිද්ධ වෙනවයි කියන දර්ශනය තිබුණොත් විතරයි. හැම දෙයකින්ම තමන්ට හොඳක් සිද්ධ වෙනවා කියන එක. ඊට පස්සේ මානසික ගොඩාක් ගැටලු එතනින්ම අහවර වෙනවා, කම්පන ගොඩාක් අහවර වෙනවා. මේ බාහිර කම්පනත් වෙන තුන සෑහෙන්න අයින් කරගන්න ඕන. නිවනට සිත යොමු කරන්න. නිවන කියන්නේ අපේ හිත ගිනි ගන්නවා, ඒක ඔන්නේ වෙනවා. ගිනි ගන්න හිත නිවන බුද්ධාගමෙන්. නිවන ඕනේ බුද්ධාගමෙන් නිවන වෙන්න ඕනේ. මේ ජීවිතේ ඕන මනුස්සයෙකුට නිවෙන්න පුළුවන්. බුද්ධාගමෙන් නිවන එක. ජාතිපූර්ණ කවුරුත් බලාරය ඇති මිනිස්සුන්ට කාටවත් නිවෙන්න පුළුවන් කම තියලා ඒ නිවන ගන්න ඕනේ. අපි වාකර නිවන කින්නේ වෙන්න පුළුවන් අපිට. කොහොම හරි ඕන මේක අර ආගමේද මේ ආගමේද මේ ආගමේ නිවනද කියලා දෙන්නේ නේ. ඔබට අවශ්‍ය කරන්නේ ඔබ තුල නිවීම එච්චරයි. ඔබ අදහිය යුත්තේ මව කුසේ ඉඳි ඔබට තිබුණු ආශ්‍රය. අම්මර තිබුණු ආගම නෙමෙයි. ඔබට තිබුණු ආගම. මගත මව කුසේ ඉඳි ඔබට තිබුණු ආගම. බෑදහියෙත්තේ ඔබට මව කුසේ තිබුණු ආගම. අම්මර තිබුණු ආගම නෙමෙයි. ඔබට තිබුණු මව කුසේ ඉති ආගමක් තිබුණේ එළියට ආවට පස්සේ මොකද වුනේ? එයා අම්මට තිබුණ ආගම සාධාරණ කියලා. එතනනේ තාත්තට තිබුණ ආගම අදාන කියලා. දැන් අපිට සමහර දරුවෝ හම් වෙනවා අම්මා බුද්ධ ආගමේ, තාත්තා ක්‍රිස්තියානි, නැත්නම් මුස්ලිම්, නැත්නම් Hindu මොකක් හරි ප්‍රශ්නයක් තියෙන අය තියෙනවා. ඒකත් ඩුවෙල් ආගම දෙකට යනවා. දෙකම දෙකට අම්මා යනවා, ඒ යන තාත්තා යනවා, ඒ යන. ඇත්තටම ඔබේ ප්‍රශ්න නෙමෙයි ඔබ විසඳිය යුත්තේ ඔබගේ සිතේ ප්‍රශ්න. ඔබට ඒක තේරෙනවද? ඔබේ ප්‍රශ්න නෙවෙයි ඔබ විසඳිය යුත්තේ ඔබගේ සිතේ ප්‍රශ්න. එකෙන් ඔබ හරි හොඳ කෙනෙක්. ඔබ කිසිම ප්‍රශ්නයක් නැති කෙනෙක්. ඔබ හරි හොඳයි. ඔබේ සිත අන්න අර කුළුණී මහඳුන. ඔබට මේ වෙනකොට සිතක් තියනවද නැද්ද? සිතක් නැත්තම් හොඳයි. සිතක් නැත්තම් දුක නෑ. තියෙන පැවැත්මක් විතරයි. හිත කියන්නේ වෙනතුනේ සංඛාර රැස් කරන මල්ල. මඩු එකතු කරන මල්ල. නැත්තම් එන කුණු. කුණු රැස් කරන මල්ල. ඕනම දෙයකට මිනිතුරු රාගහාස්තයක් පිළිතුරු දෙනවා. අපි ඒවලේවල උත්තර දුන්න ඒවලේවල ඉවරයි. දැන් කණ්ණාඩියත් එක්කම කණ්ණාඩි ඉස්සරහා මෙහෙටන ගෙනාට පෙනෙන්නට කෙනාගේ ස්වරූපයේ එවලේවල ප්‍රතිචාර දක්වනවා, ප්‍රතිබිම්බය ඇති කරනවා. එවලේවල ඒක ඉවරයි. ඉරාතන් වහන්සේලගේ ස්වභාවය විතරයි. එවලේවල පෙන්නනවා එක එවලේවල විතරයි. කතා කළා එතනින් ඒක ඉවරයි. දැක්කා දැක්කා විතරයි. ඇව්වා ඇව්වා විතරයි. ඈ ආග්‍රහණ කළා ආග්‍රහණ කළා විතරයි. ආග්‍රහණ කරනවා කළා ඒකේ විතරයි. දැන් යන සාකච්ඡා කරා ඒකේ විතරයි. භවයකට කාලයකට ගෙන යෑමක් නැහැ නේද මහන්සියලා. එතන ආදර්ශවන්සේලා කියන වචනේ මේ බුද්ධහාරවන වචනයක් නෙමෙයි. මේක එදා බුදුවරු පහලට කලින් තිබුණු සමාජයේ තිබුණු වචනයක්. රහත්වරු තිරිය බුදුවරු තිරිය. ඒ සමාජයේ සත්බුදුවරු කියලා කියන්නේ ඒ නාමයේ තිබුණා. එතකොට අපි මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ තුල ඒ වචන ඔස්සේ නිර්වචන කරපු වෙනම ගුණයක් තිබුණා. ඒක පොදු විශේෂය. පරණ පෙට්ටිය වලට අලුත් කෑම දාලා දුන්නා. එච්චර දෙයක් වුණතු රාණිය දුන්නේ පිළිතුරු පුළුවන් තමාගේ දුක නිවා ගන්න ප්‍රයත්න කරනවා. සැල කැමති වෙන්න ඕන තමාගේ දුක තමන් නිවා ගන්න කැමතිද කියන එක. තමන්ගේ තුවාලය තමන් සනීප කරගන්න. ඉතින් හැමෝම නම් තුවාලයක් නම් සනීප කරගන්න කැමතියි කියලා කියන අය ඉන්නවා. එහෙම නැති අය ඉන්නවා. දැන් එක්තරා මිනිස්සෙක්ගේ මූණේ ලොකු ගෙඩියක් තිබුණා. ඉස්සරහට ආපහු මං ගෝවා මං පැවුනේ. ඩයිවර්ට් කළා හදාගත්ත නම් හොඳයි. අනේ ඒ තිබුණා මට ඒක ඕනේ කැක්කුනුත් නැහැ. ගානෙත් නැහැ. ඒ තිබුණා කියනවා. ඒ ඔය වගේ තමයි සමහර අය. සමාරෝධය. නිගන්නගේ තුවාලය වගේ කියනවා නේද? නිගන්නත් ඒක සනීප කරගන්න. පළවෙනි කාරණේ තමයි තමන්ගේ සිත සෝපත් කර ගැනීමට තමන් කැමති වෙන්නේ. කොටින්ම කියතොත් තමන්ගේ මේ සිතෙහි අල්ලගත් දේවල් අත්හරින්න, එහෙම නැත්නම් දන් දෙන්න තමන් කැමති වෙන්නේ. ඒ වැඩේට පටන් ගත්තට පස්සේ ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. මේ දේවල් නම් අත්හරින්න පුළුවන්. මේ දේවල් නම් අත්හරින්න අමාරුයි. එහෙම ලිමිට් එකක් ජීවිතේ තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. ඒ වුණාට මිනිස්සු තේරුම් ගන්න ඕන නේද? මේ ලැප්ටොප් ගන්න මේ හાર્ට් එක ඩොට් ඩොට් කරලා දෙපාරක් නතර වුණා. පොස් ඔක්කොම ඉවරයි. එතකොට කොටස් බෙදන්න පුළුවන් මේවා අතරින්නේ මේවා ලන්නේ කියලා. කෙස් ගහේ ඉඳලා අහසින් පොළවෙන් කුරුමක්කාර ඔය ඔක්කොම මේවා ඔක්කොටි කියලා. මොන වචනයක් ඇත්තේ නැවතු. අය පුතිරන් පොළනේ ඔක්කොම නිවැරදි. අහසින් පොළවෙන් ඔක්කොම නිවැරදි. අනේ තෙන්තේ මරණය මනසන්දියට මරණේ මනසන්දියට හතර මං අන්දියක් තියෙන්නේ මරණේ සන්දියක් කියන්නේ. සාමාන්‍යයෙන් අපිට එහෙමනම් හන්දියක් හම් වෙලා නැහැ. මේ එවරෙස්ට් හන්ද නැගෙන එක නම් හම් වෙනවා මරණයේ කලාපය කියලා කලාපය. ඒ කලාපය බව කරගෙන යන්න ඕනේ. ඒක හරි දුෂ්කරයි. අතර මැරෙන්න පුළුවන් කියන්නේ. ඒ වගේ මිනිස්සුන්ට ජීවිතේ මේ අවස්ථාවක් ලැබුණොත් ඒ හරහා ගමන් කරන්න පුළුවන්. වෙනතු මෙන්න මේ වගේ අභියෝගයක් බාර ගන්න කියලා මීටර් 50ක් විතර දුරට ඒ දණ්ඩක් තියෙනවා. ඒ දණ්ඩ මහා විශාල ඒ දණ්ඩක් නෙමෙයි, තමන්ගේ අතක් විතර මහත ඒ දණ්ඩ. ශක්තිමත් ඒ දණ්ඩක්. ඒ දණ්ඩ කියන්නේ නැහැ. අපි ඒක යකඩෙන් අදලා තියෙන්නේ. හරි. මේ ඒ දණ්ඩ දිගේ ඔබට සමබරව ගමන් කරන්න සිද්ධ වෙනවා. යහපතට ඒක යට තියෙනවා ශාල් ලෝදිය අගලක් තියෙනවා. තාපි තුපු ගිනි කන්දක් පුපුරන තැනක් තියෙන මීටර් 50ක් විතර උඩට ඒක මතින් ඇවිල්ලා යන සිද්ධ වෙනවා. දැන් ඔබ පැහැදිලිවම දන්නව වැටුණොත් සිද්ධ වෙන දේ. ඔව් ගිනි කන්ද ඒ වගේ තැනකට මේ දර්ශනයක් දැකලා තියෙනවා. කෙනෙක් බලන්න ගිය කෙනෙක් අපාය ඉස්සලා ගිනි කන්දර වැටුණා. එතනම මොකද? චූටි දුමක් සොස් ගන්න වෙච්චරයි. කිසිම දෙයක් නැහැ. එතනම ඉවරයි. පිටි දුමක් යනවා විතරයි. ඔබට ලැබෙන අභියෝගයක්. ඒක ගන්න ඒ ගන්නවලදී ගිනි කන පොරොන්කට. එයා කරතට ඔබට යන මැද ලෝභය උතුරුතරම තියෙනවා. ලාවා තියෙනවා. ලෝධී කියන්නේ ඒකට. කොබලන අභියෝග බාරගන්න. එයා පැත්තේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ. යබතිංග රහතන් වහන්සේ බුදුරුවෝ ඉන්නවා. අර ඔබට යන සිත වෙන්නේ ලෝධිය. කියන්නේ අපි අර සුරංගනා කතාව වල නම් අහලා තියෙනවානේ කුමාරිකාවක් ඒ ලෝධිය කතාවේ දෙනවා. ඒක මැදට ඉහිලා කුමාරිකාව වෙනකට ආවොත් රජකම ලැබෙනවා. හරි මේ කියලා කතා. දැන් මේ කතා ගැන කුමාරිකාව ගැන බුදුරුවෝ ගැන. ඔන්න බුදුරුවෝ කියනවා දැන් ඔබට යන සිත වෙනවා. මේ අභියෝගය ඔබේ සිත බාර ගන්නවා. මේක බාර ගන්න හයියක් තියෙනවා. මම ලෑස්ති කියලා කියනවා. කොබල නඳුසන්න පුළුවන් නෑ. අර හරි ඉන්නවා දෙන්න තොන්ද නෑ අපිට. ඔව්. බයි කොහොමයි අනිතන්නේ තාමේ සිතේ දෙත් පහළුනේ නැත්නම් ඒ මවසන් නැතුව ඉන්නේ කරත් හොඳයි ඒක තමයි ඉතින් මේක හදාගන්න බලන්න එක්ක මරණය නැත්නම් බුදු මරණය බුදු කෙනෙක්ගේ වීරිය කොහොමද පැවතුනේ එක්ක මරණය නැත්තම් බුදුමන අපිට මොකද එක්ක මරණය නැත්තම් ඒ බුදුමව බුදු සරණ තමයි ඒ අනු බුදු බව එක්ක මරණය එක්ක බුදු බව අපිටත් ඒකේම බුදුරුන්ටත් ඒක එසේමයි වෙන්නේ එතෙන්ට සිත ගත්ත කෙනෙක් විතරයි වෙනතුන ජීවිතය ජය ගන්න. මිනිසුන් ලෞකික පරමාර්ථ වෙනුවෙන් මේ මැරෙන එකේ මුළු ජීවිත කාලෙම අසරු දෙයක් වෙනුවෙන් මැරිලා යන එකේ සරු දෙයක් වෙනුවෙන් මැරෙත ගියාම මොකද වෙන්නේ? මුළු ජීවිතයේ මුළු ප්‍රාණය කියන එක තියෙන්නේ පින්නතුනේ එක්තරා සිතුවිල්ලක් මත. එක්තරා සිතුවිල්ලක් මත තමයි තියෙන්නේ චේතනාවක් මත තමයි තියෙන්නේ පින්නතුනේ මේ මුළු ප්‍රාණය. ඒ නිසා තමයි ගාථාවක් තියෙන්නේ අප්‍රමාදෝම සුපදං ප්‍රමාදෝ මච්චනෝ පදං අප්‍රමත්තා නමියන්ති. මෙන්න මේ සිතිවිල්ල ඉක්මුවාට පස්සේ මොකද වෙන්නේ? මැරෙන්නේ නෑ. එහෙනම් කොමකද තිබිලා තියෙන මුළු ප්‍රාණයම? මුළු ප්‍රාණයම තිබිලා තියෙන එක්තරා සිතිවිල්ලක් මත. මුළු ජීවිතයම තිබිලා තියෙන එක්තරා සිතිවිල්ලක් මත. මුළු ආත්මයම තිබිලා තියෙන එක්තරා සිතුවිල්ලක් මත. මුළු සංසාරෙම තිබිලා තියෙන එක් සිතුවිල්ලක් මත. දැන් මේ දණ්ඩෙන් ගමන් කරන්න අදිස්සු වගේස. අනිත් කට්ටිය පුහුණු වෙනවා තාම. පොඩි පොඩි ඒ දණ්ඩ වල ගිහිල්ලා පුරුදු වුණ වෙනවා මේකට හරියට පුහුණු වෙලා මොන දෙන්න ඕන කියලා. තව එක්කෙනෙක් පුහුණුවක් නැතුවම ටක් දාලා මම වැඩේට ලෑස්ති කියලා හරි ලෑස්ති වෙන හැත් ඉන්නවා. ඒ අය ඉතින් මග දිගේ නිකන්තර වැටෙන්න බලන් යන අය. එහෙම නැත්නම් අනවබෝධයෙන් යන අය. හරි. ඒ දණ්ඩේ කොහොමද ඇයිද කහිරේ අනවබෝධයෙන් පයින් අය ඉන්නවට නේද? පාරණවෝදයෙන් පණිද්දී ඈ ඒ දණ්ඩේ කොහොමදයිද? ඒකත් මානසික තත්ත්වයක් තියෙන පිළිතුර. දැන් මේ පොළොවට ඉතාම සමීප තැනක ඒ දණ්ඩම සරි කළා සාමාන්‍ය අඩියක් විතර උඩින් කියලා යන්න කිව්වොත් ඇත්තෙන්ම අපි ආවේ වැටෙන්නේ නැහැ. ඒකට හේතුව අපි තුළ බිය අඩු නිසා. ඒ දණ්ඩම බොහොම දරුණු තැනක තිබ්බට පස්සේ ඇති වෙන කම්පනය නිසා ඒක තියෙන බය බියක් ආරත්තේ වැඩි. නිර්භයත්වයේ තියෙන්න ඕන එක්ක මරණය එක්ක බුදු බව කියන සිත තියෙන්න ඕන, පළපුරුද්ද සහ පුහුණුව තියෙන්න ඕන. මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ කරගන්න කෙනා අර එහා පැත්තේ බුදුරජාණන්ට යනවා. මේ ගමන ආරම්භයේදී තමන්ගේ හද ගැස්ම ඉක්මනින් ගැහෙනවා. එහෙම අභියෝගයක් ලැබිච්ච මොහොතකදී ගැහෙනවද නැද්ද? ආපෝ වේ විරීඩිලා. සමහරවිට මනස වේසෙන් පැමිණෙන කොටත් ඒකත් එහෙම වෙනවා. කිතා හැරෙන අතරමොට හට හයියෙන් ගැහෙන ඉටි 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 ගාලේ ගැහෙන. එම අත්දැකීම මෙහි පෙරතොට තිබිලා තියෙනවා නේ. තිබිච්චයි ඉන්නවා. ඒක සමහර අයට ඒක ශරීරයටත් එනවා. ඒ කියන්නේ යා තනත්තගේ බාහිර උනන්දුව තිබ්බට ඒක අත්හරින්න තර අත්හරින්න තරම් සුදුසු ශක්තිය ඇති වුණාම අපහසුතාවයට පත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ලොකු බර වාහනයක් යම්කිසි ශක්තිය අඩු මනුස්සයෙකුට නිකන් බෑටින් අදින්න කිව්වොත් ඒ මනුස්සයා වෙවුලන නිසා ඒ මනුස්සයට ඒක ඇද ගන්න බෑනේ. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. මේක තල්ලු කරන්න හයියක් තියෙනවා. මොකද්ද මේ සංස්කාර කන්ද මෙතනින් එහාට තල්ලු කරලා දාන්න ලොකු හයිය තියෙන්න ඕන. එහෙම නැත්තම් තල්ලු කරන්න බෑ. ඒකට තමයි සතර සම්ප්‍රදානෝ කියලා කියන්නේ. පසුබහි නැති සහායක වේරයක් තියෙන්න ඕන. මේ උත්සාහය මේ වීර්යය ඇති වෙනවා තමන්ගේ සිත පිළිබඳව පූර්ණ අවබෝධයකට පත් වෙනකොට. දෙයක් අපිට වීසි කරන්න හිතෙනවා. කියනවානේ වීසි කරන්න හිතෙනවා. වීසි කරන්න හිතෙනවා නම් ඒක අපිට පේන්න ඕන අඩුපාඩුකම් ගොඩාක් පේනවා. එවිට තමයි වීසි කරන්නේ. ඉතින් මේකේ හිතාමතා අඩුපාඩුකම් හදන්න නෙමෙයි මේ සංසාරේ තියෙන මේ සංසාර තියෙන ස්වභාවය බැලුවනම් මොකක්ද අපිට මේ මවාගත්ත දේවල් තමයි හැම දෙයක්ම තියෙන්නේ කියලා තේරෙන්නේ. ආයතන විද්‍ය ස්වභාවය අපි අලුත් ධර්මයක් ඉගෙන ගන්නවත් අලුත් තැනකට පරිවර්තනය වෙනවත් නෙමෙයි. අපි මේ ලෝකයේ පවතින සත්‍යයට පරිවර්තනය වෙනවා. ඇත්තට පරිවර්තනය වෙනවා. තත්තාකාරයට පරිවර්තනය වෙනවා. අර විෂමාකාර ස්වභාවයන් වලින් තත්තාකාරයට පරිවර්තනය වීමක් තියෙන වෙනුතුනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විෂමාකාර ජීවිතයෙන් තත්තාකාරයට පරිවර්තනය වෙනවා. දැන් තත්තාකාරයෙන් විෂමාකාරයට පරිවර්තනය වෙච්ච ලෝකයක් තියෙන්නේ. පින්නතුනේ මේ පුදුම වැඩක් කියන්නේ මේ මුළු ලෝකයම කොච්චර දියුණු වුණා මිනිසුන්ගේ ආතතිය අඩු වෙන්නේ නැහැ. ලෝකෙ මොන තරම් දියුණු වුණත් ආතතිය අඩු වෙන්නේ නැහැ. මොන තරම් සම්පත් බලය නිල ධනෙ තියන අය බවට පත් වුණත් ආතතිය අඩු වෙලා නැහැ. ඉස්සර අපිට ආතතිය තිබුණේ පැයට හතක්නේ වේගෙන තිබ්බේ. ත්‍රිකණේ කරත් පැයට හතක්ම. පැයට හතක්ම ගියේ ඉවර වෙලා ඒ ආතතිය තිබුණා. දැන් ඒ ආතතිය දැන් පැයට 100ක් ගියා. ඔය ආතතිය තියෙනවා. ඉස්සර නැවෙන් මාසයක් ගත කරලා ගියපු සංචාරයේ දැන් පැය 10ක් ඇතුළත යන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවට වගේ රටවල ඉස්සර මාසයක් යනවා. දැන් පැය 10ක් යනකොට යන්න පුළුවන්. ඒ ආසතිය හරි අමාරුවෙන් දරා ගන්නවා මිසක්. පෑදාය වැඩි. ඉස්සර කොළඹට ඇවිල්ලා යන එක මිනිස්සුන්ගේ කොළඹේ දුර ඉන්න අයගේ ලොකු දෙයක් ලොකු සංචාරයක් ඒ වගේ වටවන්දනාවක් කරන ලොකු සංචාරයක් දැන් තියෙන්නේ ලෝක වන්දනාවට ලෝක සවාරියක් එනතර මේ වේගය තවත් වැඩි වෙනවා 2100 වගේ වෙනකොට ලෝක පුරා සංචාරය කරනවා කියන්නේ ගම් ගමවටේ වගේ යනවා වගේ වැඩ මේ ශ්‍රී ලංකාවේ කොහෙද යන්නේ ග්‍රහ ලෝක වන්දනා කරන්නේ මම අහවල් ග්‍රහ ලෝකෙට ගිහිල්ලා ආවා අර ඉන්දියාව ගිහිල්ලා වගේ කියන්නේ මම හදට දෙපාරක් ගිහිල්ලා දේවා ඕ අප්‍රාප්ත දිවරට ගියා ඕම තමයි කියන්නේ අනාගතේ අපි අහවල් ආකාශ හෝටලේ මග කෑම ගත්තා කියා කියලා දැන් මේ කියලා දෙන්න පිළිතුරේ න්‍යායක් නෙමෙයි. කවුරු හරි හිතන්නකෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වචනවලින් විමුක්ති කරන්න පුළුවන් කියලා. කිසිම කෙනෙකුට ලියන්නත් බෑ, කියන්නත් බෑ, විමුක්ති කරන්නත් බෑ. එහෙනම් ඔය ලියාගත් දේවල් ටික කියන හිසමුඩු කරගත්ත, ආදීන් කරගත්ත ප්‍රතිරූප ටිකක් ඉන්නවනේ ලෝකෙ. ඒ කියන්නේ බුදුආමරුගේ උදේ ලියලා තියනවා කියලා කියන මිනිස්සු ටිකක් ඉන්නවා. ඒ මිනිස්සුන්ට තමයි කියන්නේ මුළු මානව කියලා. ඇයි? දැන් ඔයා පොඩ්ඩ තරහ යනවා කියලා. මොකද හේතු මුළු නිසා. මුළුට තරහ යන්නේ නැහැ නේ වෛරය ක්‍රෝධය හට ගන්න නැහැ නේ. හිස් බව නැත්තම් බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේගේ වචනය අක්ෂරයක් නෑ භාෂාවක් නෑ ඒක කාටවත් ලියන්නත් බෑ ඒක කාටවත් විභූති කරන්නත් බෑ ඒක කාටවත් කඩන්න බිඳින්න විනාශ කරන්නත් බෑ කොටින්ම කියතොත් සතර මහා භූතයන් සම්බුද්ධ සාසනය විනාශ කරන්න බෑ ආන්නේ ශාසනය ඔබ සොයා ගන්න. සතර මහා භූතයන්ට විනාශ කරන්න බැරි ශාසනය ඔබ සොයා ගන්න. මම නම් සොයාගත්තේ ඒක. මාගේ ධර්මය කාටවත් බෑ විකෘති කරන්න. ඒයි මාගේ ධර්මයේ අක්ෂර මත නැත පොත් මත නැත වචන මත නැත මාගේ ධර්මයේ රෙකෝඩින් වෙන්නේ නැත මාගේ ධර්මයේ ධ්වනියක් ශබ්දයක් නැත එහෙනම් කාලවරේ තුනේ දැන් ඉතින් හේම ඉතින් කල්පනා කරන තතර මොනවද කියුවේ කියලා. ඔක අල්ලා ගන්න බැරිද? ඔක තේරෙන්නේ නැද්ද? තේරෙනවද? සියලුම වචන පින්නතුනේ දෘෂ්ටි. මේ බුදුහාමුදුරුව කියලා හැරි මිනිස්සු ළඟ තියෙන බුදුහාමුදුරුව නෙමේ. දෘෂ්ටිය හැබැයි බුදුහාමුදුරුවෝ දන්නේ පුතාගේ ජනහිත එක එක විදියට දෘෂ්ටි කරන බුදුහාමුදුරුවෝ දිහාවයි මේ බලන්නේ ඒක දෘෂ්ටිය පෑදීමෙන් බලන්නේ ඒක දෘෂ්ටිය එකෙනෙක් කිරිබුදු දාන තීර යන තව එකෙනෙක් ඒක තීර ගන්න පස්සේ හොරක් ආ. අපි මෙහි මල් ටික දෙනවා. මේ මල් ටික අනිත් පැත්තෙන් ආයේ පිච්ච මල් ටික ආයේ හයි මල් වලට යනවා. වැඩි වෙන්නේ නැද්ද? වෙනවා, ලස්සනට වෙනවා. ඒක මේ දැන් මල් පැත්තගෙන තමයි ඉතින් සිදු කරුම් වෙනාට ගන්න කම්පනවා. ඉතින් කමන්නේ ඉතින් අපි පූජා අපි කරා කියලා අපි කොටින්ම ඔබ ගැන තියෙන ඔබට දෘෂ්ටිය දැනෙන්නේ ඒක හිමේ කියලා ඔප්පු වෙන්නේ. අපි සිය දෙනෙක්ගේ දෘෂ්ටි අප කෙරෙහි දක්වන වෙනස්ද නැද්ද? සිය වෙනස්. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? අප කෙරෙහි අපිට තියෙන්නේ දෘෂ්ටියක්. ඔබ කවුද? මනෝජාලයෙන් කියනවා මේම කෙනෙක්, මේම කෙනෙක්, මේම කෙනෙක්. අනිත් එක්කලා ගන්නවා ඔබ කෙනෙක්. අමන්නම් ඉතින් එහෙම කෙනෙක් නෙමෙයි මම, මෙහෙම කෙනෙක්, මෙහෙම කෙනෙක්. අනිත් එක්කෙනාගේ නම. එයා කියන්නේ මොනවද? ඔව් මම ඒ දෙන්නම වගේ නෙමෙයි මම, මෙහෙම කෙනෙක්. එක්කෙනෙක් කියනවා මං ගැහුවත් ඉවසගෙන ඉන්නවා, මං ඉතින් ගැහුන්නේ නැහැ වගේ. අනිත් එක්කෙනා නම් කියනවා මං නම් ගැහුව නැහැ, ගැහුවොත් ගන්නවා. මං හරි ගෙලින් බැර. එයා ගැතේ අන්තිම. මං නම් ඉතින් එහෙම නැහැ, සාධාරණේ එහෙම බලනවා. තව එක්කෙනෙක් තව විදියක් කියනවා. ඔය එක තැනකවත් බුදුවරු නැහැ. දවයි කොටස හොඳ විදර්ශනා කරන්න වෙනවා. මොකද්ද ওই කරුණ වල අරුත? චින්තනයේ ඉක්මවා යන විදර්ශනාවක් වෙන්න ඕන. අර චින්තනය කියන්නේ යා හිතලා ඕ ගන්න එක මහින්ද චින්තනය. මෛත්‍රී පහල චින්තනය වෙන්න ජානහවල්ලාමි චින්තනය, බෞද්ධ චින්තනය. එහෙම බෞද්ධ චින්තනයක් නැහැ, ආගමකුත් නැහැ. බෞද්ධ ආගමකුත් නැහැ, බෞද්ධ ඕ චින්තනයකුත් නැහැ. මම දන්න සම්මතේ ලෝකෙ එකක් තියෙනවා, ඒක නිවන නැහැ. ඒකේ ආගම ඒතර තියෙන්නේ. ඒකේ දානයක් මානයක් දීලා ඕ මාදේ හරිය අදන් ටික අරගෙන ගෙන බුදු පූජා දුල් දුල කින් තිබ්බා. ආමුදුරන් විතරා වැඩගෙන හිටියා. සුමනාවයි සුජාතා පත්මාය සෝතරා වෙන්න කියලා ලබනාර්ථ ප්‍රාර්ථනා කෙරුවා. දුක්ඛ කියලා කෙරුවා. අපි දාන කරා. ඇත්තර ප්‍රාර්ථනා කරා. ඉතින් වාක්‍යයක් හදාගෙන තියෙන එක ඒක කිව්ව ගමන් ඉතින් හම්බුණා කියලා හිතා. ඉන්න දන්නෙත් නෑ, බව දන්නෙත් නෑ, දාන දන්නෙත් නෑ, ගන්න. දැන් මරණයෙන් පස්සේ ඔබට අනිවාර්යයෙන්ම දැන් මේ වෙනකොට හරි හදාගත්ත හිතත් එක්ක සංසන්දනය කරලා බලන්න. ගෙදරට සාමාන්‍යයෙන් ගෙවලෙක් වෙලා උපදීද කියලා කල්පනා කරනවා තම තමයි. හොඳට පරීක්ෂා කරලා බලන්න නිකන් ගෙදර ගෙවලෙක් වෙලා උපදීද කියලා. ගෙවලෙක් කියන්නේ ගෙදර ආසාවෙන් උපදින ගෙදර. එහෙම නැති වෙයි. බලන්න තිරිසන් අපාය උපදීද කියලා. තමා පරීක්ෂා කරලා බලන්න. උඹ බලන්න අපාය අවීහි මහ නරකේ පදුම නිරේ උපදීද කියලා බලන්න. සමහර ළඟේ හන්දේලන් තුග්ගල් උපදීන්නේ කොහෙද? කෙලින්ම අවීහි මහ නරකේ පදුමේ. මොකද ඔවුන් විතර පත කියන ජාතියකුත් නැහැ. ඒ වගේම ಗುಣ මගන ජාතියකුත් නැහැ. මහා කාලකන්‍ය දෘෂ්ටි දින අය ඉන්නවා මේ රියල් බුද්ධිස් තත්ත්වයට ආව සමහර චීවරධාරී ඍෂිවරු සහ ගිහිවරු ඉන්නවා. තාම භයානකයි. පන්දල ගොඩාක් ළඟින් ආශ්‍රය කළා කියලා යන්කිසි ගිහියෙක් කිව්වොත් ඒ මම තාම භයංකාරයට තැති ගැනීමකට පත් වෙනවා. මොකද මූ පව පිළිගන්නෙත් නැහැ. පින පිළිගන්නෙත් නැති කාලකන්‍ය කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඊට වැඩිය හොඳයි ගෙවල් දරවල නේද හොඳ ගුණ ධර්ම ඉගෙන ගන්න. මිනිස්සුන්ට ආගම ධර්මය ලබා දිය යුත්තේ හරට රාස්ලනෝ දානවා වගේ නෝයි. බොහොම කාරුණික ධර්මයෙන් සොකමැත්තෙන් රසවත් ආහාරයක් භුක්ති විඳින්නාසේ තමන්ට ජීවිතයේ ධර්මය ලැබිය යුතුයි. ඒ නිසා නීතිින් වලට තවදුරටත් ලෝකයේ පාලනය කරන්න පුළුවන්කම නෑ. ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ ආශාවන් කෙරෙහි තියෙන උම්මාදය ජීවිත ආශාව අභිභව යන කල්හි ආගම් නීති උසාවී දඬුවම් එල්ලුම් ගස් කවරට කුමකටද ඒවට කරන්න පුළුවන් දෙයක් නෑ. මිනිසුන්ගේ ආශාවන්ගේ උද්වේගකාරීත්වය ජීවිතේන්ද්‍රය කෙරෙහි තියෙන ආශාව අභිභවයනකොට ගොඩාක් බය කරලා තියෙන ජීවිතේ නීතියේම උපරිමේ මොකද? ජීවිතේන්ද්‍රයට තියෙන ආශාව මුල් කරගෙන තමයි නීතිය බය කරලා තියෙන්නේ. නීතියර කරන්න පුළුවන්කම තියෙන්නේ ධනය අහිමි කරනවා යාට. ඊට පස්සේ මොකද කරන්නේ? ජීවිතය හිර කරනවා. එහෙම නැත්නම් ජීවිතේ නැති කරනවා. ඔය තුනනේ කරන්නේ ලෝක නීතියින් කරන්නේ. ඔය තුන අභිභව යන විකෘති තත්ත්වයක් මිනිස්සුගේ සිත් තුළ පහළ වුණා නම් කවුරක් කරන්නද? අනේ එවිට තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙතෙන්ට වැදගත් වෙන්නේ. ලෝකෙටම අවශ්‍ය වෙන්නේ එවිට. ඔබට මෙන්න මෙහෙම කිව්වොත් සෑම විටම අපි ලොකු වචන කියන්නේ හේතුව මේ නැත්තම් මේ දිරවන්නේ නැහැ. දිරවන ආහාර පැදෙන්නේ ඒ සත්‍යයට. ආලියෙකුට පොල්ලතු දුන්නාම ඒක සදාට ඒක දිරවනවා. මිනිහෙකුට පොල්ලතු දුන්නොත් එහෙම ඔහු දිරවන්නේ නැහැ. ඉතින් ඒ වගේ සමාන ලොකු දේවල් තියෙනවා මේ බෞද්ධ සමාජයේ ඇත්තෙම නොකිය යුතුයි කියලා හිතලා වික්ෂුණාන්සලෙම කියන්නේත් නැහැ. මොකද හේතුව මේ මුන්ට මේක දිරවන්නේත් නැහැ. මේක හරියට වඩා ගන්නෙ ඕ නැති නිසා කියන්නේ. දැන් මම මෙන්න මේම කාරණයක් කියන්න. බලන් දිරවනවා කියන්නේ පොල්ලතුගේ තමයි දිරවන්නේ. සෑම විටම සතර ඉරියව්වෙන් තොරව වාසය කරන්න. දිරවන්නේ නැහැ නේද? මම දන්නේ දිරවන්නේ නැහැ. සෑම විටම සතර ඉරියව්වෙන් තොරව වාසය කරන්න. සතර ඉරියව්වෙන් තොරව වාසය කරන මේ උතුම් ස්වභාවික සමතේ මත තරත්තා කියන වචනේ පාවිච්චි කරමු. ඒ තරත්තා වෙනතුනේ මහා වැවක් වගේ. බලන්න වැවක් කොච්චර දේවල් දරාගෙන ඉන්නවද කියලා. මිනිස්සු අපිරිසුදු දේවල් බාර කරන සෝදන දරාගෙන ඉන්නවා. පිරිසුදු විවිධ කුල මත වලින් ඇවිල්ලා මිනිස්සු ඇවිල්ලා නාල යනවා දරාගෙන ඉන්නවා. ඒ වෙලේ විවිධ සත්ව වර්ග කිවුලෝ මාළුවෝ කූඩැල්ල වර්ග නොයෙකුත් සත්ව වර්ග උන් ගණන් ඉන්නවා. ඒවත් දරා ගන්නවා. අනේක ආකාර දහසකුත් දේවී වැවක් දරාගෙන ඉන්නවා. සතුටේ. ඒ නිසා තමයි එකට වැව කියලා කියන්නේ. ඒක බුදුවරු රහතන් වහන්සේලාත් වැවක් වගේ. බලන්න මේ වැව කොච්චර දේවල් දරාගත්තද කියලා. වැවේ තියෙන දේවල් තමයි ත්‍රිපිටක ධර්මයේ තියෙන පිටුනේ. ඒ වැවේ තිබිච්ච ඒවා. හැබැයි සතුටෙන් දරාගත්ත එක තමයි දෙන්නේ වෙනස. අපි ඔය සතුටෙන් දරාගන්නේ නැහැ. අපිට ඕන දුකින් අයින් වෙන්න. දුකින් අයින් වෙන්න නම් ඔබ දුක වැළඳගන්න. දුකින් අයින් වෙන්න නම් දුක සතුටෙන් බාර ගන්න. පුළුවන්ද? දුකින් අයින් වෙන්න නම් ඔබ දුක සතුටෙන් බාර ගන්න. පරාජයේ ණය වෙන්න නම් ඔබ පරාජයේ සතුටෙන් බාර ගන්න. ජීවිතේ ණය වෙන්න නම් ජීවිතේ සතුටෙන් බාර ගන්න. එනතර අපේ ජීවන ස්වභාවය සියලු සත්වයාගේ ජීවන ස්වභාවය මොකක්ද? දුකෙන් ණය වීමට පොරබැකි. ඒකද නැත්ද? මට කියන්න ඔබ තුල උත්තරේ වල. සමස්ත ලෝක මානව ජීව ශක්තියේ ජීව ස්වභාවයේම සත්ව වර්ගයාගේ ලක්ෂණය තමයි දුකෙන් ණය වීමට පොරබැකි. දුකෙන් ණය වීමට පොරබදන තැන දුකට දෙවියන් දර්ශනා කරන බලන් සායනාසි කිව්වටම බාර ගන්න එපා. මේක හොඳට බලන්න ඇත්තටම ඇත්තද කියලා තමයි ජීවිතය තුළින්ම තමන් හරි තේරුම් ගන්න කාර්යය. සාමකාසී තමයි හරි දෙන්නේ. අපි මේ දේවල් අහලා පිළිපදින අය වෙන්න එපා. ඒක තමන් ගිය කරගන්න. දැන් මන් ළඟ තියෙන ධර්මේ කාගේවත් ඒව නෙමෙයි. බුදුහාමුදුරන්ගේවත් ධර්මෙ නෙමෙයි තියෙන්නේ. රහතන් වහන්සේලාගේ ධර්මෙත් නෙමෙයි තියෙන්නේ. කාගේවත් ධර්මයක් නෑ මොකද? ඒකට හේතුව මාතුන ප්‍රත්‍යක්ෂ උදේ තියෙන්නේ. මගේ එතකොට ඒකයි අයිති කාට නෑ. මාතුන ප්‍රත්‍යක්ෂ උදේ තියෙන්නේ. ඒ පස්සේ මාගේ ධර්මයක් ඒක. වෙන කාගේ කාගවත් ධර්මයක් තමන් තියාගන්න බෑ. තියනවා ඔක්කොම අයින් කරන්නේ. අර මහාචාර්ය කේ අර විද්වතාගේ අර පොතේ අර පොතේ අර ආගමේ ඔක්කොම ටික තියෙනවා අයින් කරන්න. ඔබේ ධර්ම විතරක් ඔබ තියාගන්න. ඒ ඔළුවට තියාගෙන ඉන්නේ විවිධ ආගම් වලින් තියෙනවා විවිධ ආගම් ආවාසන ගොන විවිධ හාමුදුරු ළඟට ගියා නම් එක එක අර හාමුදුරුවන්ගේ බණ මේ හාමුදුරුවෝ ඔක්කොම අයින් කරනවා. අනන්ත හාමුදුරුවන්ගේ බණත් අයින් කරනවා. ඔබේ බණ විතරක් ඔබ තියාගන්න බණ. බුදු හාමුදුරුවන්ගේ බණත් අයින් කරනවා. ඔබේ බණ විතරක් ඔබ තියාගන්න බණ. දැන් කියන්න බල මොකද බණ කියවත් තමයි. මොකද තමයි බණ. අම්මදාත දුන්නු බණ ඇහි අනිත් ආගම්වල දුන්නු බණයි, එක එක හාමුදුරුවෝ දුන්නු බණයි, බුදු හාමුදුරුවන්ගේ බණයි, ඔක්කොම අයින් කළාට පස්සේ ඔබලාගේ ඉතුරු වෙන බණ මොකද්ද? ශූන්‍යය නේද? ශූන්‍යය. එහෙනම් මොනවද අපි අරන් තියෙන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නුවේ මෙන්න මේ දේ. දුගෙනෙක් පෙන්නුවේ මේ දේ කියලා. නමුත් ගත්තේ ඕ වෙන දෙයක්. අර කවුද මාර්ගය කියලා වුණා. ඔව්. ගෝලයා මාර්ගය ගියා. මාර්ගුණ ගිහින් මිනිහා බලු ගිරිච්චි. අමු පුතජනය නිකන් සෙට් වෙලා පින්නතුනේ මුළු බුද්ධ ශාසනයම ත්‍රිපිටක ධර්මයම ආරක්ෂා කරන්න කියලා ලෑස්ති වෙනවා. හොඳට මතක තියාගන්න අමු දේවදත්තල කණ්ඩායම. සද්ධර්මයේ යථා අවබෝධයක් නැති මගබලයක් ලබා ගන්න නැති කිසිම මිනිසෙකුට ත්‍රිපිටකය ආරක්ෂා කරන්න බෑ. ත්‍රිපිටකය ආරක්ෂා කරන්නේ උතුමෝ ශ්‍රී සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගත් උතුමෝ විතරයි. ලෝකේ බිස්නස් එකට තමයි ඇයි මාරු වෙන්නේ? අපි තථාගතයන් වහන්සේගේ නිර්මල ධර්මය සුරක්ෂිත කළා ඉදිරියට පැවැත්වීම සඳහා දායකයන් පෙළගස්වාගෙන අපි මේ ත්‍රිපිටක ධර්මය පවිත්‍රව ආරක්ෂා කළ යුතුයි කියන කිව්වහම ලස්සනට වචනවලින් ඌගාල රැවටෙන ගිහිල රුපිරුපිල ගිහාර දාගෙන අනේ පෞද්ගලික ගුණාතලගේ ආරණ්‍ය වාදා ගන්න ඕන උදව්වක් ඕනේ මේ යෝපාය. ඒක පොඩි පොඩි වැඩ. ආතදී තියෙන දේවල් ගන්න ඕන, රැල්ලක් හදා ගන්න. හැබැයි ඉතින් ඒවට ඒ උන්නාන්දකට ගිහියන් ප්‍රතිඵල හම්බෙන්න ගියාම ඉතින් පදුම නිරේ ගෙවන්න සිද්ධ වෙන්නේ ධර්මයේ මුල් කරගෙන හම්බ කරන් කෑවට පුදුම් භවයේ එතන මම බය නැතුව බුදුහාමුදුරන්ගේ පාත්‍රයේදීවත් ඕන තැනකින් අරගෙන කන්නේ මම බය නැහැ. ඒකට හේතුව මට බුදුහාමුදුරගේ දේ අයිති. බුදුහාමුදුරන්ගේ පුතෙක් වෙන්න ඕන හරියට. නිකන් සිවුරෙන් නෙමෙයි, තට්ටෙන් නෙමෙයි, හදවතින් බුදුහාමුදුරන්ගේ දරුවෙක් වෙන්න ඕන අවබෝධයෙන්. එයාට බය නැහැ. එයා බුදුහාමුදුරන්ගේ පාත්‍රයෙන් තමයි ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක පොඩි කාලේ ඉඳලා මම අවුරුදු 12 ඉඳලා වගේ වලකට බුදුහාමුදුරන්ගේ පාත්‍රේ දාන. ඒ අයිතියේ පස්සේ තමයි ආවේ. ඒ දවස්වල නම් අපේ ගුරුවරුකව තෝ පුර ණයකාරය කියන අනුගේ මේ සිව්පතේ කාලකට ණය ගහන්න නේන වගේ කිය ගුරුවරු බැන්නා. මේ ආධ්‍යාත්මික ගුරුවරු දිවි ගන්නන්නත් එක බැන්නේ. ඒ කියන්නේ මේක අවබෝධ කරගත්ත ඇතුළු ජීවිතේ ඔබට සිද්ධ වෙන ඔය හැම එකාගේම ලඟේ වලල එක වැඩ කරන්නේ එහෙම නැත්නම් හරක් වෙලා හරි උගේ බසා දින්න වෙයි කියලා බය කරා. දැන් බය නැහැ. එකක් හේතුව මට කියලා දෙයක් මම ගන්නෙ අර කියලා මොනවද මට ගන්න පුළුවන්? මට කියලා දෙයක් මේ විශ්වයේ නූල් පොටක දෙයක් ගන්න බෑනේ. ඒකනේ ඇත්ත. ඒ ඇත්ත අවබෝධ කරගත්ත කෙනෙකුට අරක ප්‍රත්‍යවේක්ෂා වෙනවා. දැන් පූතජනයන්ට නම් තියෙන ඕක කියවන්න ඕන දාසකට සැරයක්. හැබැයි උතුම් ආර්ය භූමියට ප්‍රත්‍යක්ෂ කෙනෙකුට ඕක කියවන්න ඕනේ ඔටෝමැටිකලි ප්‍රත්‍යවේක්ෂා. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය කිසිම හරයක් නැහැ. මේ ප්‍රත්‍ය කිසිම හරයක් නැහැ. එහෙම ගන්න එහෙම ආධ්‍යාත්මික වශයෙන් ක්‍රියාවලියක් නැති අයට ගාථාවක් හදුවා. මේ ගාථාව කියවන්න මේ ගාථාව කියවලා ආහාර ගන්න, චීවර පාවිච්චි කරන්න, සේනාසන පාවිච්චි කරන්න කියලා හැදුවා. මේක ආර්ය ශ්‍රාවකයන් අතර මේක ඉගෙන සිද්ධ වෙනවා. සමාජයේ කොච්චර කුරිරුද කියනවා නම් මේ ලෝකයේ තමන් ආර්ය ශ්‍රාවකෙක් කීම වරද. තේනනේ? තමන් ආර්ය ශ්‍රාවකෙක් කීම වරද. බුද්ධාගමට කොච්චර ඒ උදවිය වෛර කරනවද කියලා කියනවා නම් ඔන්න තත්ත්වේ. ඒ හාමුදුරුවෝ ළඟට ගිහින් කියන්න වෙන්නේ, අනේ හාමුදුරුවනේ මං ආර්ය ශ්‍රාවකෙක් නැහැ, මං අඩියක් ගාලා ජොලිහින් ඉන්න කෙනෙක්. ආයෙන කමන්නේ අපේ ගන්නේ හොඳයි. අපි පිටට හොඳට නොත්තර බලන කියලා ඇන්දාවට අඩියක් ගාලා ඉන්නේ ඉබත් අන්නේ ඊට පස්සේ. ඒවත් නැත්තම් කියන්න වෙන අනේ මම බුද්ධාගමේ නෙමෙයි මම වෙන ආගමක් අදහන්නේ මම කියලා කිව්වා නම් යාරේ. ඒ ප්‍රශ්නේ නැද වෙන ආගමක මිත්‍යා දෘෂ්ටිකව අගේට ඉන්න ඔය ඒවට කතා කරන්නේ නැහැ. ඒවට කතා කරන්නේ මේ බෞද්ධ භික්ෂූන්ගේ ඔළුව හරියු පටු වෙලා තියෙනවා. හරියට පුළුල් වෙනවා බෞද්ධ වෙලා තියෙන බුද්ධි හරිය පුළුල් වෙනවා. හරියු පටුයි මොඩයි. මොඩයි කියන වචනේ මදි. තාම දුර්වලයි. දැන් මම ගිහින භික්ෂුන් වහන්සේලාගේ මනස සාපේක්ෂව අවුරුදු 100ක් 200ක් හරි අපේ බුද්ධ ශාසනයේ පවතින මොනවද අපි කළ යුත්තේ? මොකද ඉතින් අපි කරන්නේ නොහයි දිය කිසි කෙනෙක් නැහැ. මගේ සම්බන්ධ වැඩසටහනකට එන්න ගිහිල්ලා වැඩව කරා කිසි කෙනෙක් නැහැ. ඒ කාල පන්සලා දාගෙන පෙහෙත් කරන ජීවත් වෙන එච්චර එන්නේ එන්නේ නිදහස අහුර ගන්නවා. දැන් අර අනිකුත් ආගමිකයෝ එහෙමයි නීති බලපෑම් කරලා ඒගොල්ලන්ගේ චින්තන නිදහස අහුරලා දානවා. අහුරලා දාලා ඇදහිම විතරයි. දැන් බුද්ධාගමත් එන්නේ එන්නේ මොකද කරන්නේ? මේවා අවසානයේ අපිට පාලනය කරන්න බෑ කියලා නීතියට එහෙම දාලා එහෙම නැත්තම් ලොකු බලපෑම් එහෙම ඇති කරලා අර විචාර බුද්ධිය ඒ සංවාදය සාකච්ඡාව සම්පූර්ණ බහලදා ලොක් කරනවා. ඊට පස්සේ විවෘත වූ තරමටයි සද බබලන්නේ කිව්වා. විවෘත වූ තරමටයි හිරු බබලන්නේ කිව්වා. දැන් එන්නේ වහන මේකෙන් පිට කතා කරන්න බෑ. මේ නිර්වචනයෙන් එහා කතා කරන්න බෑ. බුදුහාමුදුරුවන්ට චෝදනාවක් කියන ඔව්වා දෙක වෙලාවකට ඇතේ කියන දේ තව වෙලාවකට නැති කියනවා. මොකද ඒකේ තේරුම කියලා. ඒක බුදුවරුන්ගේ අයිතිය. චින්තන නිදහස. හැබැයි බුදුහාමුදුරුවන්ට කියලා ඉතලම එක වෙලාවකට එකක් කියන තාලෙකට තව එකක් කියන විදිහ එකතරා කියන බුදුහාමුදුරුවෝ ප්‍රසිද්ධ දෙයක්. අත්තාහි අත්තනෝ නාතෝ. ඒ වචනේ ගන්න. කිසිම ගැළවීමක් නැහැ. අත්තාහි අත්තනෝ නැති. දැන් තමාටම අපි ඉඳා කියන වචනේ තමාටම නැහැ කියන වචනේ අර මිසි ගැළවීම. ඒක දැක්ක කියන තමාටම අපි ඉඳා කියන තමාටම පිටක් නැහැ කියලා කියනවා. අන්න එතන තමයි බුදුවරු වචනය බොරු කරේ. වචනය බොරු. වචන වලින් බණ කියන කිසිම බණකාරයෙක්ගේ බණ අහන්න එපා. වචන වලින් තොරව දේශනා කරන කෙනෙක්ගේ පමණක් නිවන් දකින්න ධර්මය අහන්න. වචන වලින් කියන්නේ දර්ශනයක් නොව ඒ ආගමක. වචනයෙන් කිව හැකි මට්ටමට සරලකල එහෙම නැත්නම් බාල කළොත් ඒක තවදුරටත් විශ්වීය දර්ශනයක් නෙමේ කාගම. එහෙම නැත්නම් දෘෂ්තිය. දෙවියන්ටම දැන් බෞද්ධයෝ බෞද්ධ දෘෂ්ටියෙන් මුදවන්න ඕන. කතෝලිකයෝ කතෝලික දෘෂ්ටියෙන් මුස්ලිම්වරයා මුස්ලිම් දෘෂ්ටියෙන් දේශපාලන දෘෂ්ටිවල ඉන්නවා. දේශපාලන දෘෂ්ටිවල මුදවලා මේ එකක්වත් නැතුව මේ ලෝකෙ දිහා බලන්න මානව වර්ගයාට වෙච්ච දේ බලන්න උනන් සබාධාමට වෙච්ච දේ බලන්න පුළුවන්. මේ මානව වර්ගයා සියලු දෙනා මේ යම්කිසි දෘෂ්ටි මුලාවක ඇදලා ගන්න තියෙනවා. දෘෂ්ටි ප්‍රධාන වශයෙන් බෙදුවාම දෙකයි. අත්තවාද පරමාර්ථ තමන් හදාගන්න එකයි ලෝකෙ ලැබෙන එකයි. දැන් මේ කතා කරන්නේ අත්වාදයේ ශ්‍රේෂ්ඨයි කියන එක නොවේ. පරවාදයේ ශ්‍රේෂ්ඨයි කියන එක නොවේ වෙන එක. අන්න එක වචන දෙන්නේ. මොකක්ද මේ වෙන එක? දිට්ඨියෙන් එහාට දිට්ඨියෙන් එහාට සිත්‍යම කරන්න තමතුල ශක්තිය නැහැ. නමුත් යොමු කරන කෙනා තමයි නිවනේ නිවීම දකින්නේ. නිවනේ නිවීම. නිවන් දැක්කේ නැති කෙනෙකුට කවදාවත් නිවනට අභියෝග කරන්න අයිතියක් නැහැ. එමනේ නිවන් දැක්ක කෙනෙක් මට නිවනට අභියෝග කරන්නා වූ මම අහන්නේ කොහේ නිවන් දැකලාද නෑ කියලා කියන්නේ කිව්වොත් ඒක කතාවක් නෑ. නිවන් දැකලයි නිවනට අභියෝග කරන්නේ කවුද? දැන් පොලේ රටක් ගැන කතා කරන්න යද්දි මේක මුදලකින් යවුවොත් මේ ජපානයේ ඉන්නේ කියවලු. දැන් අර පුජලව අයියා කොහෙද ජපානයේ කොයි පැත්තේ ඉන්නේ කොහෙද ඉන්නේ කියලා අහවලු. ඊට ඇහුවම මල්ලි ජපානයේ කොහෙද ඔයා දන්නේ? අය හදුවලු මම කොහෙවත් දන්නේ නැහැ කියලා. ඉතින් කොහොමද ජපානයේ ගැන කියන්නේ? ඒ වගේ තමයි. ඒ ගැන දන්නේ නැත්නම් ඒතන කතා එතන ඒ නිසා මේ පරම පවිත්‍ර තථාගතයන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයට හානි කරන්න අමු බුදුන් මිනිසුන්ට ඉඩ නැති යුතුයි. ඔවුන් ඒකේ අයිතිකාරයන් බවට පත් වෙලා ත්‍රිපිටක ධර්මය සම්පූර්ණයෙන් විනාශ කරමින් තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ තියෙන ස්වාධීනත්වය, නිදහස, චින්තන නිදහස, විමර්ශන නිදහස, ගවේෂණ නිදහස, පරිශීලන නිදහස සම්පූර්ණයෙන් නැති කරගෙන එක විවෘතව තිබෙන්න ඕන. ඒ නිසා ඒ ත්‍රිපිටකය විනාශ කරන්න එන ත්‍රිපිටක ආරක්ෂා කරන්නා වූ ස්වභාවයෙන් ඇවිල ත්‍රිපිටකය විනාශ කරන්නේ චීවර ධාරීන්ට නම් හොඳක් සිද්ධ වෙන්නේ මේ භවයේ සංසාරේ. ගී යන්නයි පැවිද්දන්ටයි සිල් දෙනාට. ත්‍රිපිටක ධර්මයේ දකින්න නම් මගඵල දැකිය යුතුයි. මගඵල දැකපු කෙනෙකුට පමණයි ත්‍රිපිටකය රට තැබීමට අවසර තිබෙන්නේ. ආනන්ද හාමුදුරුවන්ට එන්න කිව්වේ පළමු සංගායනාවට ධර්මය දැක මිසක් නොයන හැටියට. ඒකට හේතුව ත්‍රිපිටක ධර්මයේ අයිතිය නෑ ආර්ය ශ්‍රාවක රහත් භාවය නොලබන කිසි කෙනෙකුට. එනම් බුදුන් සත්‍යයා මේ ත්‍රිපිටකය ගත්ත දවසේ ඉඳලා මේ ත්‍රිපිටකය විනාශ කරගෙන විනාශ කරගෙන විනාශ කරගෙන මේ දක්වා මහවන් ඒ පළවෙනි දෙවෙනි සංගායනාවලින් පස්සේ කන්න පටන් ගත්තා මේක. එතන ඉඳලා ඉතින් අමුතු තත්ජයක්. දැන් මහලුක සංගායනාවල් සිද්ධ වුණ සමහර රටවල හරි යතිවරයන් වහන්සේ හොඳයි සිද්ධ වුණා. අවසාන තීරණය ගන්නේ කවුද? රජතුමා. රජතුමා දන්නවද ත්‍රිපිටකේ? ඇසුස් හදනවද බුදුබණ? රජතුමා දන්නවද දර්ශනේ? නෑ. රජතුමා හෝ 10 20 කියලා සංඝයා වහන්සේගේ මූණ බලලා ආරයට වඩා මෙයා යනවට මෙයාට වඩා නායක මේක වෙන්නේ නැති කියලා ඔය දන්නවා. දැන් මම හරිද? විවිධ ගැටලු. එදා ඉඳලා විනාශ කරනවා මේ පුදු සත්‍ය මේ කෘත්‍යකී අයිති ආරම්භ. බුද්ධ ഘോഷත් කියන ඒ භික්ෂුවත් එතන භික්ෂුවක් එසේ වෙතත් ඉවර දරාගත්ත තැනත්ත මාර්ගඵල බලපුවා නම් ඔහුද ත්‍රිපිටකේ විනාශ කළා. කිසිගතාවක් නැහැ. මාර්ගඵල බලපුවා නම් ඔහු ත්‍රිපිටකේ විනාශ කළා. නූතනේ අද වේවා සද්ධර්මය අවබෝධ නොවුණා නම් ඔහු ත්‍රිපිටකේ විනාශ කළා. ත්‍රිපිටකේ රැකිය හැකි මේ ආධ්‍යාත්මය. ඒ නිසා දැන් ඉන්න ස්වාමීන් වහන්සේලා මොකද කරන්න තියෙන්නේ? සතර සතිපට්ඨානය නොකඩවා සතියක් වැඩුවොත් නිවන් දකින්න පුළුවන් කියලා තියෙනවද නැද්ද? තියෙනවා. ඔය උන්වහන්සේලා ටිකට ඔපටම කියන්න බහාමුදුරනේ මේ කෑ ගන්න නැතුව අපි දන් දෙන්න සතිය. සතියක් භාවනා වෙලා ඉන්නේ. ඔය අපි කරන්නේ ඈ තුන් මාසයක් භාවනා කිරීමෙන් සතර සතිපට්ඨානයෙන් අරිහත් ඵලය ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඔය ඔය බණ කියන උන්වහන්සේලා ටික ඔක්කොම එකතු කරලා ත්‍රිපිටකය ආරක්ෂා කරන්න ඕන කියලා උන්වහන්සේලා ටික ඔක්කොම එකතු කරලා ඔයාලා කියන්නේ අපි දන් දෙනවා තුන් මාසයක් කිසිම අඩුවක් නැතුව ඔබ වහන්සේලා භාවනාවය දෙන්නේ රහත් වෙලා මේ සංඝයාට. ඔය අකු භාවනා කරන්නේ එහෙම නැත්තම් අවුරුද්දක් වැඩුවොත් රහත් වෙනවා කියලා දෙනවා. පෑස්තු කියන්න අපි දෙනවා 19ක් ඉන්පස්සේ හරියට බලා ගන්නවා. මැට්‍රික් වහන්න කේත බලා ගන්නවා. නෙට් එකකට මම සුවන්නේ. මැට්‍රික් වහන්න දුව අපි බලා ගන්නවා. ඔබ හැසල භාවනා වේදිලා එන්න ත්‍රිපිටකය නිවැරදි ආකාරයෙන් සංගායනා කරන්න. පුතජන ලෙස නැගින්න එපා. කිසිම ත්‍රිපිටකයෙන් දෙයක් කතා කරන්න කියලා කියන්නේ. කිවොත යක්කො එන්නේ ඒ භාවනා කරන්නේ බෝරුවට ත්‍රිපිටකය අරගෙන කෑ ගන්න නිසා හරියට වසරක් භාවනා කරපු යෝගයක දිගට මට දර්ශන අවබෝධය නැති සමයකද මම භාවනා කරන්න ලැබුණා. අනිමිති භාවනාවෙන් නේව සංඥා නා සංඥා අතර තිබුණා. එක දිගට වසර දෙකක් එක දිගට වසර දෙකක් ඇත්තනම් වසර දෙකක් පහ වුණාද කියලා මට දැනුනේ මේ හාමුදුරුවන් වහන්සේත් එක්ක කතා කරලා එළියට බහලා ආයි අපේ කොළඹ භාවනා මධ්‍යස්ථානයට එන්න පිට වෙනකොට තමයි හාමුදුරුවෝ මට කිව්වේ ආයුෂ්මතුන් මෙහාට ඇවිල්ලා වසර දෙකකුත් ගත වුණා කියලා. කිව්වම තමයි මම දන්නේ වසර දෙකක් කියලා. ඇත්තටම මම දන්නේ අවසර දෙකක් කියන්නේ. මොකද හේතුව මම වැඩකට හිටියේ. මගේ භාවනාවේමයි මගේ වසර දෙකම ගත වුණේ. ඒ නේව සංඥා නා සංඥා යතනදී උදාරා කාලේ. ඒ වසර දෙක. අන්නේ ඒ වගේ මම කියන්නේ මේ රටේ ඉන්න ඔය අමු දේශකයොත් ඈ අසන්ද සිවුරු පොරවල එක ලස්සට මේ මේ ඒක හොඳයි අරන්නේ. කැතර සිවුරු පොරවන්නට වැඩි. මේ බොහෝ පිළිවෙලට ඇවිල්ලා හරි සැබෑ ආධ්‍යාත්මික අය එමුගේ ඇඳුම ගැන එච්චර සැලකිලක් නැහැ. දැන් ඔය දලයි ගාම වාසයේම දිහා බලද්දි ඔය සිවුරක් අය ගන්නවා ඉන්නවා. ඈ ඔය මේ කිහිල්ල බලන්න ඕන නම් මේ 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 බිල් ග්‍රේඩ් හරි අර ස්ටීව් ජොබ්ස් කියන මහත්තයා හරි මාධ්‍ය සාකච්ඡාවට එන විදිහට ටිකක් ටී-ෂර්ට් එකෙන් අලිසම පිටින් එන්නේ. ඒ මිනිස්සුන්ට වැඩ විසරක් වැඩ විස ඔව කිට කිට වුන්නේ වැඩ මිස කිට වුන්නේ ඒගොල්ලන්ට. හරි බොහොම හිර කරගෙන අමුතු විදිහේ ශෛලම වාගන්නේ නැහැ ඒකට. කෝල්ගේ ක්‍රියාවලිය තියෙන්නේ ආධ්‍යාත්මික තුලයි. බාහිර නෙමෙයි බාහිර පරිපජ්ජසිය නෙමෙයි. වෙන නිසා වහාම මේ සමස්ත සමාජයේ සද්ධර්මය කොතනද සද්ධර්මය කොතනද කියලා තේරුම් අරගෙන විපටිපන්නව ප්‍රයත්න කරන්නට ඕන. නැත්නම් අමු බුදුන් සත්වය මේ තථාගත සම්පාසකෘතිය ආරණාසේගේ නිර්මල ත්‍රිපිටකයට හානි කරනවා. දවසින් දවස හානි කර විනාශ කරලා දාලා අවසාන ත්‍රිපිටකය කියවීමත් තහනම් කරලා තමයි යකු පස්ස බලන්නේ. ඒක තාම භයානක තත්ත්වයකින් අපි බේර ගන්න ඕන. අපේ චින්තන නිදහස රැක ගැනීම සඳහා අයිති ලබා ගන්නට ඕන. ත්‍රිපිටකය පරිශීලනය කිරීමේ අයිතිය ලබා ගන්න අපි මහන්සි වෙනවා. වටිනා කියන සද්ධර්මයක් ඇති වෙන්නේ ඒසා සම්බුද්ධ ශාසනය බේරා ගැනීමේ වගකීම තියෙන අමු ලාභ කීර්ති ප්‍රශංසා පස්සේ දුවන පුතජන භික්ෂූන්ගේ පුතජන භික්ෂූන්ගේ සම්බුද්ධ ශාසනය බේරගන්න. ඒක බේරගන්න ධර්මයේ දැක අවබෝධ කරගත්ත විහි පිරිසක් නිර්මාණය වෙනවා. දැන් පින්නතුන්ට ධර්මයේ විවර කරලා පෙන්වන අවස්ථා කීපයකදී ඒ අවස්ථාවන්වලදී ඒ අවස්ථාවට අනුගත වීම කියන එකයි සිද්ධ වෙන්නේ. කොහොමද අනුගත වෙන්නේ? නිරෝධයට අනුගත වෙන්නේ. කාලිකත්වයට අනුගත වෙනවා. අවේදී තත්වයට අනුගත වෙනවා. බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ද්විත්වයක් තියෙනවා. ද්විත්වය සේවනය නොකර කියලා කියනකොට මේ අඥා පොණ්ණඤ්ඤ බවට පත් වෙනවා. මේ ලෝකෙ ද්විත්වයක් තියෙනවා. මේ ද්විත්වය පරිහරණය නොකරනවා. මේ ද්විත්වය පරිහරණය නොකරන්නේ රහතන් වහන්සේලා. පුතජනයා මොකද කරන්නේ? හැම මොහොතකම ද්විත්වය පරිහරණය කරනවා. ද්විත්වය පරිහරණය කරනවා බුදු සත්‍යය. ඇලීම ගැටීම චින්තන රටාවේ දෝෂය නිවැරදි වෙන්න ඕන. චින්තන රටාවේ දෝෂය නිවැරදි වෙන්න ඕන. ඒකයි තථාගත ධර්මයේ ස්වභාවය. වැරදි සංකල්පනාව සම්‍යක් සංකල්පනාවට කියනවා. වැරදි දෘෂ්ටිය සම්මා දිට්ඨියට කියනවා. වැරදි වචනය යහපත් වචනයට කියනවා. මොකද යහපත් වචනය යහපත් වචනය කනට නොවේ යැයි හදවතට. ඒ නිසා යහපත් වචනය ශ්‍රවණය කිරීමට ඔබ කන නොවේ ඔබගේ හදවත නැත්නම් ඔබගේ සිත යොමන්න. ඔබ හිතට දැනෙන ශබ්ද අහලා තියෙනවා. ඩොක්ටර් ලාගේ යාපත් වචනය ඇසින්නේ ඔබගේ කනතන ඔබගේ හදවත ආධ්‍යාත්මයට මේ වචන බොරු කියලා කියන්න පෙනතුනේ මේ හැම වචනයකින්ම ඔබ තුළ ධ්වනියක් නැති මේ හැම වචනයක්ම පෙනතුනේ හරියට කෝට්ටක් වගේ මේ කෝට්ටේ හැම තට්ටු කරනකොට ඒ බෙරේ හැටියට ශබ්දේ නඩොල්ඩුන් ගන්න ඔබ තුළම භාෂාව වෙනුවෙන් ලෝකයේ වෙනුවෙන් ඇඳගත්ත චිත්‍රමය භාෂාමය සංවේදනාව නැවත නැවත භුක්ති විඳිමින් ජීවත් වෙනවන කෙටියෙන් කියතොත් කුසලා කුසල කර්ම සමුදාය විඳමින් විදෝමින් ජීවත් වෙනවා. ඔතන තමයි පිළිතුරේ සමස්ත බොරුව තියෙන්නේ, සමස්ත මායාව තියෙන්නේ, සමස්ත අවිද්‍යාව තියෙන්නේ ඒ සිතයි අතුරාලා. අනිත් හැම තැනකටම ඔබගේ සිත යොමු වෙනවා. යොමු වෙන්නේ නැති එකම තැන තමයි නිර්වාණය කියන තැනට යොමු වෙන්නේ. මේගොල්ලෝ නිවන හොයන්නත් හරියට අර නිකන් කසාදයක් වදින්න පත්තරේ දැම්මින් දානවා වගේ. කොහොමද කසාදයක් වන් පත්තරේ දැම්මින් දාන්නේ? උසාටි පහයි අඟල් දෙකයි තලෙලලු පෑපත් පෙන ඕ ප්‍රථම විවාහයට සම්දී ඇත දෙවනි පොයින්ට් ඇත්ත මොනවද කියලා නේද? ඔන්න කට්ටලයක් දානවා. මොම කට්ටලයක් දාලා ඕකට තමයි කෙනෙක් හොයන්නේ, ගැලපෙන කෙනෙක් හොයනවා. දැන් නිවන හොයන්න යන්නෙත් එහෙමයි. ගිහිල්ලා නිවනට දාන්න ඇප්ලයි කරන්න මෙහෙමයෝ. මම ගෑනු කෙනෙක් වෙන්නේ, මම පිරිමි කෙනෙක් වෙන්නේ, වයස 60 වයස් පිරිමි කෙනෙක්, ඈ මේමයි 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 මේකට නිවන් දකින්න ඕනේ. හෙ මේකට එහෙම නැත්තම් මේකිට නිවන් දකින්න ඕනේ. ඉතින් එහෙම කතන්දරයක් වදී බුදුහාමුදුරුවෝ කියයි ඕකට වටාම යෝකාර මංගල දන්වීම් තීරුවේ දාන්න කියලා. ඒ මයිට නිවන් දකින්න බෑ. තේරුණා නේද? මේ ලෝකේ නිවන් මාර්ගය යනවා නම් ඔබ කාන්තාවක් පුරුෂයෙක් නොවිය යුතුයි පරමයෙන්. ආගමිකේ, ජාතිකේ, වර්ගිකේ, කුලේ, මල, ජාති, ආගම් එකක්වත් නැතිව යුතුයි. නැතුව තමයි යන්න ඕන. කිසිම ආගමක් නැතුව යන්න ඕන. කිසිම ආගමක් නැතුව යනවා කියුවාම ආගම් කාර්යය ඔබට කැමති වෙනවද? උන්ට තද වෙනවා. ඇයි යකෝ අපි කාල ජීවත් වෙන්නේ මේකින්? ඈ අපි හරි අප කරන් කාල ජීවත් වෙන එකට මෙන්න ගහනෝ කියලා කෑ ගහනවා. එතකොට සේනතුන් දන්නේ ආරණ්‍ය උන්නාන්තල උනත් කරන ප්‍රෝඩා වැඩ පුදුම රඟ බෑම් කරන්නේ. ඔයත් විතරයි සමහරලාට දීප බලාගෙන කුරුමිණියාගේ පිට පාත යන්නේ හරි ෂෝක් කියලා. ඊට පස්සේ දීමාව යුපිට කිරි කියපු ගම හිරුලකරේ උදුවා. මම ආරණ්‍ය වල හිට බිරිසානේ මන් දැන්නේ. ඒ දායලත් වික්ෂුන් රහත්තල වුණත් ඒව තමයි. උනාතර වාරේ චෝකකල් බිම වල බලාගෙන පිට පාද යනවා. පිට පාද ඉරලා කුටියට කියපු ගමන් iPhone එකේ තමයි ඉන්නේ. කමක් නැහැ. නිවන දැකලා ධර්මය දැකලා දැන් අපි ෆෝන් එකේ ඉලයින ෆෝන් එකේ ලෝකෙට යමක් යහපතක් කරන ධර්මය දෙනවා. අපි පරමාර්ථයේ උනේ ධර්මයක් නැති මේ අන්තර්ජාලය Facebook ධර්මයෙන් පුරවල මේ ධර්ම සංවාදයක් අද ඇති කරලා තියෙනවා. නැත්තම් මේක නිස්කාරණ ක්‍රියාවලියක් බවට පත් වෙන අද සමාජයේ කෙනෙක් එක භාවිතා කළ කමක් නැහැ කියන තැනට ආවේ ධර්මයේ තියෙන නිසා. ධර්මයේ නැති වුණා නම් ඒ බුදුන් බාදුල තියෙන සෑම විටම තියෙන රංගනය යථාර්ථයට මූණ දෙන්නේ නැහැ. ලෝක ලෝකයා රවට්ටන්න පුළුවන් විදියට වැඩ කරනවා. ඕනම සංකල්පයක් හදනවා වෙනතුනේ ඒ සංකල්ප ලෝක පිළිගන්නවා. ඕනම සංකල්පයක් හදනවා මේ සංකල්ප ප්‍රතික්ෂේප වෙනවා. මේ ලෝකේ තියෙන්නේ මේ තත්ත්වාකාරයේ තෝරගන්නක මිනිස් සංකල්පවල ජීවත් වෙන එක විතරයි තියෙන්නේ. දැන් ඔය බණ පොතේ තියෙන දුම්බට පූජා කිරීමේ වෙන මානිසංශ තියෙනවා. ඒ කියන්නේ ඒක වෙනුවට ඔය සායගත්ත වගේ රටවල් වල හම්තුරවට සිකරත් පූජා කරනවා. නැත්නම් පූජා කරන්නේ නැද්ද? පූජා කරනවා රටවල් වල පූජා කරනවා. තොර මට දවසක් පෙන්නවා හාමුදුරුවෝ ප්‍රසිද්ධ යන්තා හිටිය ස්ථානක ඉන්නවා. මට කිව්වා අර හාමුදුරුවෝ අර බලන්න අර හාමුදුරුවෝ සිගරට් එකක් වළඳනවා කිව්වා. මම කොහොමද සිගරට් එක වළඳන්නේ කියලා. නෑ ඒක වළඳනවා කියන්නේ මේමය. සිගරට් එක මොන නීතියක් තියෙනවා. වාඩි වෙලා ඒක බොන්නෝ. දුම ඒක ඒක විලාසිතා කරන්න බෑ. දුම හිමින් යවන්න ඕන. අර රවුම් කරලා ඒක යවලා පටේ කටේ හිමින් කොණේ යාත්‍රි මේතරේක නායක කටින් යවන්න ඕන. ඒක වලදනවා. සිගරට් එක වලදනවා. ඒක තමයි ක්‍රමය නේද? එතකොට මේ සමාජයේ තුන කිසිම කෙනෙක් අපයවීමක් හෝ අපට යුක්තක් හෝ නරකක් විදියට හිතන්නේ නැහැ. සිගරට් එක වලදනවා. දැන් මෙහෙම ටිකක් පුරුදු නැහැ ධර්මනේ. ලංකා කොන්නේ බොනවා අසුරු බොනවා හොරෙක් කොට කටේ ඉන්නේ. ඉන්න කටේ බොනවා. ඒකට සම්ප්‍රදායක් හැදුනොත් හැදුනා. ඒකට සම්ප්‍රදාය තුල ගැටෙන මනසක් ඔබට තියෙනවද? මට නම් සම්ප්‍රදාය තුල ගැටෙන මනසක් නෑ කිව්වා. ප්‍රායෝගික තත්ත්වයක් තියෙනවා නම් විතරයි ඒක පිළිබඳව කතා කරන්නේ. සම්ප්‍රදාය තුල ගැටෙන්නේ
යවයි මෙහෙ ත්‍රිපිටක ධර්මයේ චුට්ටක් අකුරක් වෙනස් කරනවා කියලා කේ ගහන අය අගීට ඉස්පස්සයක් නැහැ රටවල් වල ගියාම අපේ හැමෝම නේද වාහනේ ලොකු නැහැ ඒක ඉස්පස්සයක් නැහැ මේ ලෝකෙ ගැටෙන්න සිද්ධාන්තයක් හොයාගෙන පින්නතුනේ ගැටෙන්න නම් හරිය කැමති දැන් මේ මොකාකත්ම ප්‍රශ්නයක් නැති කාලෙදී මේ 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 මිනිස්සුන්ගේ නිවන වහන විදිය මේ ස්වභාවය මම මේ කියන්නේ මම මේ සමාජයට යම් අවදියක් සිද්ධ වෙන හරක් මස් කෑම වල කියලා මුළු රටේම හරක් මස් කන එක නතර කරනවා. ඔබ පටන් ගත්තේ අනගාරික දරු කර්තමා. මම කියන අනගාරික දරු කර්තමා වෙන කොහේ හරි යමෝ තොට වෙන වැඩක් නැහැ. හරක් මස් කන එකට වඩා වැඩි දෙයක් අපිට කරන්න බැරිද මේ සාසනේ? දැන් අර එක උනාද කෙනෙක් දල්දා මාලිගාවන් ගිනි තියාගෙන මාන. ඌ බුදුම හරකෙක් නේ. නේද? ඇත්තේ මෝඩ තමයි, ලොක් තමයි. හා? දැන් මිනිහා හිතාගෙන ඉන්නේ මැරිච්ච තැනට ගිහිල්ලා දැන් ඉතින් මේ හරක් මස් කන එක දැන් ඔක්කොම වලකිලා ඇති මම බලන්නේ. ඒ සංවේගයට ලංකාවේ මිනිස්සුම දැන් හරක් මස් කන්නේ හරක් බැරෙන්නේ හරි ශෝකයකට ඇවිල්ලා. උන් ලංකාවේ නෙවෙයිද උඹ ජීවත් වෙලා තියෙන්නේ. දැනගන්න බැ ලංකාවේ ඇති. සබහන් දිවි පුදා බුද්ධ ශාසනය වෙනුවෙන් බණ කිව්වහම මිනිස්සු පන්සිල් සුලගෙන රටක් වෙලා ඇති දැන් ඇති කියලා හිතෙන්නේ නැති. යහපත් දේශපාලන සමාජයක් හැදෙන්නේ නැති කියලා හිතෙන්නේ නැති. කවුරු හරි වැඩ කරන්නේ නැහැ. එහෙම වෙන්නේ මේ ලෝකයේ විසමයි විවිධයි. මහා පුදුමාකාරයි මිනිස් සංහතියම මහා විසමයි. දැන් මම මෙතෙක් වෙලා මොනවද කිව්වේ? මේ මයික් එක අරව ඔබට ඇහිච්ච හැම එකක්ම බොරු. හැබැයි මේ මයික් එක අරව කතා කරන දේවල් අතරේ වාචිකව නොකියපු දෙයක් ඔබට දැනුණා නම් අන්න ඒක තමයි ඇත්ත. ඔව් තේරෙනවද? ඔව තේරෙන්නේ නැහැ. ඔව තේරෙන්නේ නැති නිසා ඔව කියන එක තමයි අපේ මෝඩකම. ඔව තේරෙන්න මට්ටමකට ඔය ඇත්තනි මොලේ හදලා නැහැ, හැදිලා නැහැ. ඔව තේරුම් ගන්න දක්ෂ නැහැ. ඒ නිසා ඔව නියත තේරෙන්නේ නැහැ කියලා ඔව පැත්තකට දාලා තියෙන්නේ. ඉතින් ඉබ්බෝ වගේ හරි ගමන්නේ හිමින් හිමින් ඔව තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට මෙලොවට නැත්තම් සසර ධාරයේක මහා උපකාරයක් ශක්තියක් බවට පත් වේ. හිත තුලම හිර වෙලා එක තැනකට වෙලා ඉඳලා වැඩක් නැහැ. හිතෙන් නිදහස් වෙන්න. නිවන දෘෂ්ටියෙන් දකින්න ලෑස්ති වෙන්න එපා. දැන් මේ ටික ඔක්කොම එකට සම්බල ගත්ත තැන ඔබට සාරයක් හම්බ වෙනවා. අනේ සාරය තමයි ධර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ වචන හැරිලා පෙළ දාර කතාය දැම්මුවාම කතාවේ තියෙන නඩුවේ මේ ඔක්කොම පෙරනවා නේද? පෙරලා නඩු ටික තැත්තර දාලා ඒක තියෙන සාරය විතරයි ගන්න ඖෂධය හැටියට. ඒ වගේ මේ වචන පින්නතුන්ට හම්බ වෙන ඔය බටු මුල් අර මුල් මේ මුල් ඔක්කොම මේ පොතු පොළ වගේ තමයි මේ වචන ටික. මේ ටික සමගාම ඔක්කොම ටික සම්බලා මේකෙන් ගන්න සාරය තමයි අර වචනින් නොකී දේ. අන්නේ සාරය තමයි ඔබේ ජීවිතේ සෝපත් කරන්නේ. ඒ සැනසීම ලබන්නේ. ඒ සැනසීමට වචනයක් නැත. එහිට වචනයක් නැත්තේ ඒ තුල බැඳීමක් නැති නිසා. ඒ නිසා මාගේ ධර්මය අසන කිසි කෙනෙක් නිවන් දකින්නෙත් නැහැ. ඔව් අපායයක් නැහැ දිව්‍ය ලෝකයක් නැහැ මෙතන කිසිවෙක් ඉන්නේ නැහැ මාර්ග බලත් නැහැ මොකුත් නැහැ නිකාම නිකම් පානක් නෙවී ගියා වගේ අත්දැකීමක් දැන් වරේ කෝපටක් ගහන්න එහෙනම්